විසර්ජන විසර්ජන 50 කටුම් පත 20යි 21 කාරක සමාවස්ථා පළවෙනි උපලේඛනයේ විදේශ අමාත්‍යාංශය ශීර්ෂාංක 112 සහ 295 කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂාංක 419 ජනමාධ්‍ය අමාත්‍යාංශය ශීර්ෂ 105 210 211 සහ 308 සලකා බැලීම පූර්ව භාග 10 සිට 12:30 දක්වා අපර භාග 1 සිට 5 දක්වා කරගෙන යාමට මේ අවස්ථාවේ ආරම්භ
කපා හැරීම
අපේ ලක්ෂණ කිරියල්ල කරුවෙමු.
ගරු කථානායකතුමනි, 2021 විසර්ජන පළත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ අද දින 2021-11-25 වෙනි බදාදා විවාදයට ගැනෙන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතන අදාළ අංක 112, 295, 419, 105, 210, 211 සහ 308 දරන වැශීෂයන්ගෙන් සම්ප්‍රදායන කූලව එක් වැඩසටහනේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතු යයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, විදේශ කටයුතු අමාත්‍යාංශය ඉතාම වැදගත් අමාත්‍යාංශයක්. අපේ රටේ ප්‍රතිරූපය ලෝකයට විදාපාන්නේ මේ අමාත්‍යාංශය හරහා. මමත් කලක් මේ අමාත්‍යාංශයේ ලක්ෂ්මණ කදිරගම මැතිතුමා සමග නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කෙරුවා. ඉතින් ඔබතුමාට මතකයි 2010 යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාම මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා පාර්ලිමේන්තුවට ආවා. හැබැයි එතුමා පාර්ලිමේන්තුවට එනකොට පාර්ලිමේන්තුවට එන්න කලින් එතුමා එක්සත් ජාතීන්ගේ මහලේකම් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවා. ඇත්ත වශයෙන්ම අපේ පාර්ලිමේන්තුවේ හිටියේ අපි ඒ ගැන කිසිම දැනුවත් වීමක් සිද්ධ වුණේ නැහැ. එතුමාගේ තනි තීරණයට එතුමා ගිවිසුමක් අත්සන් කෙරුවා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් එක්ක. ඒ ගිවිසුම තමයි අදටත් අපේ බෙල්ලේ වට ඉල්ලලා තියෙන. අදටත් ඇත්ත වශයෙන් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා නම් මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් ඒක අත්සන් කරන්න එපයි කියනවා. නමුත් 2010 එතුමා යුද ජයග්‍රහණයෙන් බොහොම තෘප්තිමත් හිටපු අවස්ථාවක්. ඉතින් එතුමා හිතුවා මේක අත්සන් කරන එක හොඳයි කියලා. එතුමා පොරොන්දුවක් දුන්නා.
කතානායකතුමනි,
එක්සත් ජාතීන්ගේ මහලේකම් එක්ක ගිවිසුමක් අත්සන් කෙරුවා. ඒ ගිවිසුමේ යුද්ධයේ අවසාන කාලේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය වූ බවත් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයක් කළා. ඒ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා කියලා එතුමා පොරොන්දු වුණා. අදටත් අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන මේක 2010-15 අතර අපේ රටට විරුද්ධව දැන් මෙතුමා දුන්න පොරොන්දුව ඉෂ්ට කරන්න කල් දුන්නා 2010 අස්සක් ගෙරුවා. නමුත් 2011 වෙනකොටත් මේ පොරොන්දුව ඉෂ්ට කරලා තිබෙන්නේ
මුසාමිල් මන්තිතුමා.
කතානායකතුමනි මේ සභාව නොමග යවන ප්‍රකාශ කරන්න එපා කියන්නේ. ඒකේ කොහොමවත් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරා කියලා පිළි අරගෙනත් නැහැ. එහෙම එකක් කළා නැහැ මේ බොරුව කියන්නේ. එහෙම බොරු කියන්නේ අසාධාරණයි නේක.
හරි. බොහොම.
දිනේෂ් ගුරුවරට මහත්තයා දංගා ඔබතුමාට වඩා මේ 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 පරණ ජේපී කාර්යාලයේ කැලෑ කිදිපේ උන්නේ. හරි හරි. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන්න පොරොන්දුව ඉෂ්ට කෙරුවේ නැහැ. මොකද්ද වුනේ? අපේ ජීඑල්පී මැතිතුමා දන්නවා 2012 2013 2014 අපේ රට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනා අවුරුදු තුනක් පිටපිට සම්මත වුණා. For 3 years. අවුරුදු තුනක් අපේ රට ගල් දුන්නා. අන්තිමට මොකක් දුන්නේ 2015 2012 2014 අපි ක්‍රියා නොකරපු නිසා. 2015 ගරු කතානායකතුමනි අපි හිටියේ සම්බාධක අභියස. 2015 මාර්තු මාසේ එක්සත් ජාතීන්ගේ මහණ හිමිකම් කවුන්සිලයේ රැස් වුණා නම් අපේ රට ආර්ථික සම්බාධක ඒරවා 2015 මාර්තු. ඒකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයකට ගියේ 2015 ජනවාරි. එතුමාට අවුරුදු දෙකක් තිබ්බා. නමුත් එතුමා දන්නා මාර්තු මාසේ සම්බාධක ආවනම් එතුමාට මේ රට අරගෙන බෑ. මැතිවරණයකට ගියා පරිදුණා. අපි බලයට ආවා. අපිට පුළුවන් වුණා ජාත්‍යන්තරයත් එක්ක තිබ්බ සම්බන්ධකම් එක්තරා මට්ටමකට ගේන්න. මෛත්‍රීපාල සීසේන මැතිතුමා ජීඒ සබළුවට එතුමාට ආරාධනා ලැබුණා. එතුමා ලෝකනායකයින් 8 දෙනාත් එක්ක එකට වාඩි වෙලා ඒ උත්සවයේ හිටියේ. ලෝකනායකයන්ගේ මේසෙට එතුමා ආරාධනා කෙරුවා. මොකද අපි ඒ කාලේ වෙනකොට අපි ජනාධිපතිතුමාගේ බලතල හුඟක් පාර්ලිමේන්තුවට දීලා විවස්ථාදායක සභාව පිහිටවලා රාජ්‍ය ආයතන ස්වාධීන කරලා මාධ්‍ය නිදහස ඇති කළා. තුරුතුරු ජන ගැනීමේ පරදක ඉඳලා අපි ලෝක ප්‍රජාව තුළ යම්කිසි පිළිගැනීමක් තිබුණා. ඉතින් අපි ඒකවට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි ගියා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගියාම දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා ආශ්‍රය කරපු ගිසුව තියෙනවා. එකගතාවේ තියෙනවා. දැන් අපිට තීරණය කරන්න ඕනේ මහින්ද මහත්තයා පොරොන්දු වුණා අභ්‍යන්තර පරීක්ෂණයක්. අපි අභ්‍යන්තර පරීක්ෂණයකට එකඟ වුණ නැත්නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න ගරු කතා දාන යුතුයි. ඔබතුමා දන්නවා ඒක. ඉතින් අපි හිතුවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවට වඩා අභ්‍යන්තර පරීක්ෂණයක් කරන එක රටට හොඳයි, මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් හොඳයි. මොකද මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 කිව්වා මම මාව විදුලි බුඩුවට අරගෙන කියන එක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 චාන්තිය කිව්වේ. ඒක තමයි තේමා වුණේ. පපුවට ගහලා කිව්වා මාව විදුලි බුඩුවට අරන් යනවා කියලා. නමුත් අපි බලයටපත් වුණාම අපි ජාත්‍යන්තර පරීක්ෂණයට එකඟ වුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයා විත්තිකාරය වෙන්නේ අපි නෙවෙයි. අපි කිව්වා ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනේ, අපි අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න කියලා. ඒ අනුව තමයි අර මේ අය විවේචනය කරන එක්සත් ජාතීන්ගේ යෝජනාව සම්මත උනේ. අපි තමයි මහින්ද විදුලි පුටුවේ බේරගත්තේ. අපි බෑ කිව්වනම් අභ්‍යන්තර පරීක්ෂණයකට ගරු කතානායකතුමනි ජාත්‍යන්තර පරීක්ෂණයක් එනවා එතුමාට විරුද්ධව. හරි. ඔව්. අපි
රට වෙනුවෙන්
අපි එතුමාට ගරු කිරීමක් තියෙනවා යුද්ධය අවසන් කරනවා කියලා. ඒක දැ කියන්නේ අපි ගරු කිරීමක් තියෙනවා අපේ හදවත් තුළ. නමුත් එවැනි නායකයෙක් ජාත්‍යන්තර පරීක්ෂණයට පත් කරන වඩායි අපේ රටම මේ පරීක්ෂණය කෙරුවා. අපි ඒකටයි එකගුණේ. දැන් මේ ආණ්ඩුව ඒකට දොස් කියනවා. ඇයි අභ්‍යන්තර පරීක්ෂණයකට එකගුණේ? ඉතින් දැන් අද ආණ්ඩු වෙනසක් ඇති වෙලා තියෙනවා. මම අහනවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන්, ඔබතුමා දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිලා කියන්නේ මොකද්ද? අපි පොරොන්දු වෙච්ච අභ්‍යන්තර පරීක්ෂණේ කරන්නේ නැහැ කියනවාද? ඔබතුමා කරන්නේ නැහැ කිව්වොත් 2015 කලින් තිබ්බ තත්ත්වයට යනවා. ඒක අනුතුරු හැකියාවක්. මහන දිේශ ගුණවද ැතු පොඩක් දිරේශ ැත්තුවා. ඔතු හැන් නැතුවගේ ඉන්න පපිස්
කෙරියල්ල මන්ත්‍රතුමා බොම ජේෂ්ට මන්ත්‍ර ඇමත් මන්තතුමයි. බොලඳ කතා කියනකට ඒකන හන් නැතුම ඉන්න වඩා හොඳයි. අපි ජිනීවාගේ හෙල්ලා මේ පාවාදුන්නු ඔබේ ආණ්ඩුව පාවාදුන්න ද්‍රෝහි කිවිස්සුම කෝස් පංස කිරීම අවසංකල්ලාව මොනවද මේ කතා කරන්න. මැරිලා ඉපදිලා වගේ කතා කරන්න.
හරි ඒක කරන්න පුළුවන්න මම සතුරේනවා. හරි ඒක කරන්න පුළුවන්නම් වියවල් ලැපි. හැබැයි මම එකක් කියන්නම්. බුළු එක්සත් ජාතින්ගේ මානවිකන් කවුන්සිලේ යෝජනාවක් සමතුනයින් පස්සේ ඒක පාර්ශිකව එක අයින් කරන්න බෑ. අන්න එක තේරුම් ගන්න ඕන. යුකාන් ඩුවින් යුනිලැටරලි. එහෙම කරන්න බෑ. අනිත් එක එදා රටේ ඇමරිකාවේ තිබ්බේ ඩෙමොක්‍රටික් ආණ්ඩුවක්. ඒගොල්ලෝ එක්සත් ජාතින්ගේ මානවිකන් කවුන්සිලේ හිටියා. ට්‍රම්ප් ආවම අයින් වුණා. දැන් බයිඩන් ආවම ආයිත් එක්සත් ජාතින්ගේ මානවිකන් කවුන්සිලේ යෑමට. එතකොට 2015 කලින් තත්ත්වෙට ඇති වෙනවට කිසිම සැකයක් නැහැ. ඉතින් තමුන්නා දෙලා තියන්නේ කරන්න. අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවද? ජාත්‍යන්තර පරීක්ෂණයක් කරනවද? අභ්‍යන්තර පරීක්ෂණයක් කරන්න බෑ කිව්වොත් මේක අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර පරීක්ෂණයට යනවා. ඒ වගේම 2000 ඒ වගේම මම කියන්න ඕන අනිත් එක එක්සත් ජාතීන්ගේ මානවිකන් කවුන්සලෙන් යෝජනාවක් සම්මතුනාම ඒක බලන්න. ඒක ඒකපාක්ෂිකව ප්‍රකාශ කරන්න පුළුවන් අපි මේකට කැමති නැහැ කියලා. නමුත් ඒකට පිළිගැනීමක් හම්බ වෙන්නේ නැහැ. අන්න එම නිසා මේ අවස්ථාවේදී මම කියනවා දැන් අලුත් ආනාපති රූපත් කරනවා. පත් කරනකොට ජාත්‍යන්තරයත් එක්ක හැප්පෙනායි නෙවෙයි ගනුදෙනු කරන්න පුළුවන් අයපත් කරන්න ඕන. මම දැක්ක සමහර ආනාපති රූපත් කළා තියෙනවා මරාගෙන මැරෙන ගල්ලි අය. සුයිසයිඩ් බොම්බස් තමයි දාලා තියෙන්නේ. මරාගෙන මැරෙන කල්ලිය. ඒ වගේ අය ඒවයි. මේක අපේ රට අපිත් රටට ආදරෙයි. හරිද? එතකොට මේ මරාගෙන මැරෙන කල්ලිය අය තානාපති ධූරයට පත් කළා අපේ රටේ ප්‍රතිරූපය විනාශ කරන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. මේ අය හැමදාම උදම් නගනවා. අපි UN එකට අවුරුදු 5ක් ගියා අවුරුදු 10ක් ගියා කියලා මොකද ප්‍රතිඵලේ? අවුරුදු 3ක් අපිට විරුද්ධ යෝජනා සම්මත වුණා. මේක තමයි රිසල්ට් එක. මොකක්ද රිසල්ට් එක? හරියන්නේ එම නිසා මම කියනවා අනිත් එක මේ කොවිඩ් එකත් එක්ක දැන් තානාපති කාර්යාලවල වැඩක් වෙන්නේ නැහැ. අවන් හුඟක් තානාපති කාර්යාලය වහලා. මම දුරකථනයෙන් කතා කරුවා මෙදපිරිතික රටවල් තානාපති කාර්යාලවලට. මොකද මහනුවර කට්ටිය උන්ව කිරවලා හිටියා මෙදපිරිතික. එක තානාපති කාර්යාලයකවත් උත්තරයක් ආවේ නැහැ. දෙරින් රාස. ඉතින් මෙමෙනි තත්ත්වයක් තියෙන ඉතින් මුදල් වියදම් කරනකොට පරිශ්‍රමෙන් වියදම් කරන්න කියලා මොකද මේ දවස්වල තානාපති කාර්යාලවල වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ දැන් මේ කට්ටිය බටීර රටවල් වලට හැමදාම විරුද්ධව කතා කරනවා. ඇමරිකාවට, යුරෝපෙට. හැබැයි අපේ රටේ වෙළඳාම 60%ක් තියෙන්නේ යුරෝප හවුලයි ඇමරිකාවයි එංගලන්තේ 60%ක්. දැන් මේගොල්ලන්ගේ තුරුලිනේ චීනේ 1.5%. අපිට ණය දෙනවා. කොවිඩ් දුන්නා ලෝකෙටම දුන්නා. හරි 1.5% අපෙන් බඩු ගන්න. ඉතින් ඔය චීන තමුන්නාසලත් එක්ක ඔය හදවතින් ඉන්නවනම් බැරිද මේ වෙළඳ පරතරය පියවන්න? එයාට අපෙන් බඩු ගන්න ඕනේ. අපිට ණය දීලා අපිව ප්‍රාණ අපකාරයක් කරගන්න තමයි ඒ අයට උවමනා තියෙන්නේ. දැන් මොම්බාසාවල වරායක්. ඒ රට ණය ගෙව්වේ නැහැ කියලා ඒක දැන් සින්න වුණා චීනට. බලන්න වෙබ්සයිට් වල මොම්බාසා වරාය අද චීනට සින්න වුණා. අපේ පෝස්ට් සිටි එකටත් අන්නෙම නිසා ම අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලේ 1950 ගණන්වල මේගොල්ලන්ට කලින් බණ්ඩාරනායකතුමා තීරෙත් එක තානාපති සම්බන්ධකම් පටන් ගත්තේ 56 57 අපි 52 චීනෙත් එක්ක කිසිම රටක් ගනුදෙනු කරන්නේ නැති කාලේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගනුදෙනු කෙරුවා රබර් රයිස් පැක්ට් එක රහසල් ගියසුවා ඇමරිකාව කිව්ව කරන්න එපා කියලා ඇමරිකාව නැවත අපි ඇහුවේ නැහැ අපි රටේ ස්වාධීනත්වය ආරක්ෂා කළා අපි තමයි චීනෙත් එක්ක මුළු ලෝකෙම තරහලා ඉන්න කාලේ අපි චීනෙත් එක්ක ගියසුවක් අස්සක් ගිරුවා ඉතින් අපේ ප්‍රතිපත්තිය හැමතිස්සෙම රටට හිත කර self interest තමයි අපේ විදේශ ප්‍රතිපත්තියේ තේමා වුණේ ඒ වගේම මම කියන්න ඕන නැත්නම් ජීවිතේ ගඳුර කරන්න ඕන නමුත් අපිට වෙළඳවාසියක් නැහැනේ අපෙන් බඩු ගන්න 1.5යි යුරෝපයේ ගන්නවා 160ක් ඉතින් අපිට ණය දෙනවා වගේම අපෙන් ඒ අවශ්‍ය බාන්න මිලදී ගත්තොත් මම හිතන්නේ අපේ රටේ ජනතාව සෑහීමකට පත් වෙනවා අන්න ඒ නිසා මේ අවස්ථාවේදී මම කියන්න ඕන මේ අමාත්‍යාංශය අපි ප්‍රාර්ථනා කරනවා නව ආණ්ඩුවේ ඇමතිවරු නියෝජිතයන් එක්සත් ජාතිකයේ සංවිධානයට ගියාම බලාපොරොත්තු වෙච්ච ආකාරයට අපි ප්‍රාර්ථනා කරනවා අපේ කාලේ යෝජනා වෙත්ත ගිවිසුම අවලංගු කරන්න පුළුවන් නම් වෙල් ඇන්ඩ් ගුඩ් නමුත් අපි දන්නවා ඒක ඒකපාක්ෂිකව කරන්න බැරි බව. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ අපේ රටට අද ඇති වෙලා තියෙන තත්ත්වය ඇති උනේ එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා එකග වෙත්ත බෑකින් මුදේක එකග වෙත්ත ගිවිසුම. මේක අපිට බකා දාන්න බෑ ලේසියෙන්. ඊට අමතරව ඒ ප්‍රශ්න වලට අමතරව 2010 යුද්ධය අවසන් වෙලා ගරු කතාවක් තිබුණි. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතෙන්ට ආවහම මම මේ වගේ කතාවක් කිරුව එදා මම එදා ഇതുවාට කිව්වා ඔබතුමා ඉතිහාසයට එක් වෙලා තියෙන්නේ දැන් අලුත් මාර්ගයක යන්න රොබර්ට් මුගාබේ ගිය පාරේ යන්න එපා මැන්ඩෙලා ගිය පාරේ යන්න කියලා මම මේ හැන්සල්ඩ් එකේ තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ඇති කළා මාධ්‍ය නිදහස ඇති කළා තුරතුරු දඩගල් මේ පරද ගෙරැල්ලා සුළු ජාතියින්ගේ අයිතිවාසිකම් දීලා යන්න අලුත් පාරක නමුත් ഇതുවා ඒ පාර කරගාටු ഇതുවා ඒ පාර තෝරගත්තේ නැහැ ඒ අවුරුදු පහ තුල ඉතුමා 18 ගෙනාවා ඒක 20 වගේ සියලු දේ තමන්ගේ අතට ගත්තා මාධ්‍යවේදීන් අතුරු දාන්න උනා සභාව රට අතරලා ගියා වෘත්තීය සරිත නායකයන්ට වෙඩි තිබ්බා මාධ්‍ය ආයතන ගිනි තිබ්බා අග්‍රවිශ්ව කාර්යාලයේ එළෙව්වා දැන් මේ සියලු දේවලුත් ජාත්‍යන්තරයේ අපිට විරුද්ධ බලය බෙදීමේ පොරොන්දුව මම ඔබතුමාට කියන්න කැමති
තා විනාඩි දෙකක් ඉතුරු වෙලා
ඉන්නවා. I'll finish. මම ඔබතුමාට කියන්න කැමති බට ද්‍රවිඩ නායකයෝ කියලා තියෙනවා. ලංකාවේ ඉන්නයි පිටරට ඉන්නයි. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ව්‍යවස්ථාවක් දුන්නොත් ඒ අය අනිත්‍යව සියල්ල මමතක කරන් සූදානම් කියලා. ඉතින් දැන් ගෝඨාභය මැතිතුමා දැන් අලුත් ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. සියලු ජාතීන්ට පිළිගන්න පුළුවන් ව්‍යවස්ථාවක් හැදුවොත් මම කියන්නේ අපේ රට හොඳයි. මම කියන්න ඕන බණ්ඩාරනායක මැතිනේ ව්‍යවස්ථාවක් හැදුවා ගරු කතාට ඇතුමනි. සුළු ජාතික පක්ෂ සහභාගී වුණේ නැහැ. මැතිනි හදපු ව්‍යවස්ථාවයි. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හදපු අවස්ථාවෙත් සහභාගී වුණේ නැහැ. නමුත් මම කියන්න ඕන යහපාලන ආණ්ඩුව අපි ආරම්භ කෙරුව අලුත් ව්‍යවස්ථාවක් හදන්න. ඒකට සුළු ජාතික පක්ෂ සියලු දෙනාම සහභාගී වුණා. මේ සියලු දෙනාම සහභාගී වීමෙන් පමණයි මේ රටට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න පුළුවන්. අනිත් එක මේ බලය බෙදීම ගැන මහා බියක් ඇති කරගන්නවා. ඔබතුමා දන්නව ඉතිහාසය අපේ රටේ රුහුණු මායා පිහිටි කියලා බෙදිලා තිබ්බ රජ කාලේ ඉඳලා. බලය බෙදලා තිබ්බේ. ඒ බලය බෙදලා තිබ්බේ. ඔව් බලය බෙදලා තිබ්බේ. හරි බලය බෙදලා තිබ්බේ. දැන් මහනුවර රාජධානිය. අවුරුදු 400ක් වෙනම රාජධානියක්. නමුත් වෙනම රාජ්‍යයක් இல்லන්නේ. බලය බෙදෙනවා නම් වෙනම රාජ්‍ය අවශ්‍ය නැහැ. ඉතින් බලය බෙදෙන එක අද හැම රටකම වෙන එකක්. යුරෝපේ ගත්තත් ඉන්දියාවේ ගත්තත් බලය බෙදීම අත්‍යවශ්‍යයි. බලය බෙදීම තුලින් තමයි එක්සත්කම එකමුතුකම ඇති වෙන්නේ. මම ඔබතුමාට කියන්න ඕනේ 1930 ගණන් වල 40 ගණන් වල සෝල්බරි සාමිවරයා ලංකාවට ආවා. ඉස්සෙල්ලා ඩොනමෝ සාමිවරයා, ඊට පස්සේ ආවා සෝල්බරි සාමිවරයා. ඒ අවස්ථාව දෙකේම මහනුවර නායකයෝ උඩරට නායකයෝ ගිහිල්ලා කිව්වා ඉන්දියාවේ වගේ බලය බෙදීමකට යන්න කියලා අපේ උඩරට නායකයෝ කිව්වා. ඇත්ත වශයෙන්ම මේක මම කියන්නේ නිදාස 2000 දුන්න කාලේ එක කෙරුවා නම් මේක වෙන්නේ නැහැ. ඉන්දියාව නිදාස ලැබෙනකොට බලය බෙදුවා. ඉන්දියාව රටට නිදාස ලැබෙනකොට ප්‍රාන්තවලට නිදාස දුන්නා. අපේ රටේ 1948 නිදාස ලැබෙනකොට පළාත්තුන්ට නිදාස දුන්නා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. නමුත්
දැන් කාලය අවසන් නැහැ.
අපේ නායකයෝ යෝජනා කෙරුවාම කොළඹ හිටපු නායකයෝ කිව්වා බලය බෙදන්න බෑ කියලා. ඉතින් අපේ රට ඇත්ත වශයෙන්ම අගාධයට යන්න පටන් ගත්තේ එදා ඉඳලා. ඉතින් මම කියනවා අලුත් ව්‍යවස්ථාවක් හදනවා නම් මේ රටේ සියලු ජාතීන්ට පිළිගත හැකි පුළුවන් ව්‍යවස්ථාවක් හැදුවොත් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙන ජනවාර්ගික සහභාගී අපිට ලැබෙන බව ප්‍රකාශ කරමින් බකවච සලපේ අවසන්.
බොහොම ස්තුතියි. ඔව් චරිත මන්ත්‍රීතුමා.
අර ඉන්දියාව බෙදුවේ සුද්ධෝ යනකොට රටවල් දෙකක් විදිහට කරුණක් විදිහට ඒකයි පැහැදිලි. පාකිස්තානයේ ඉන්දියාවයි කියලා රටවල් දෙකක් බෙදුනේ. එහෙම බෙදන්න කියලා බලාපොරොත්තුෙන් බ්‍රිතාන්‍යයන්ගෙන් අපි ඉල්ලුවා නම් මේක විශාල විනාශයක් වෙනවා.
හරි බොහොම ස්තුතියි. දිනේෂ් ගුණවර්ධන මහත්තයා.
ගරු කථානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව විදේශ කටයුතු අමාත්‍යංශයේ වැසියසේ අද සාකච්ඡා කරන්න පුළුවන් වීම ගැන. මගේ මිත්‍ර ගරු විපක්ෂ සංවිධායකතුමා උත්සාහයක් දරුවා විවිධ කරුණු සුළඟේ අවලා ඒවායෙන් පිළිතුරු ලැබෙයි කියන මිත්‍යාව පස්සේ යන්න. විදේශ ප්‍රතිපත්තියක් රටක ජාත්‍යන්තර ලෝකේ රටවල් සියල්ල සමග ගණදෙනු කිරීම කටයුතු කිරීම වාගේම අපේ රටේ ක්‍රියාමාර්ගය පිළිබඳ ඇති කරන විශ්වාසයයි. ඒ වගේම අපේ රටේ අනාගත සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාමාර්ග සිද්ධාන්තගත ප්‍රතිපත්තියයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයේ ජනවරමෙන් කලින් තිබුණු ආණ්ඩුව රටට කරපු හානිය වලක්වා ගැනීමේ ජනවරම ප්‍රකාශ කළව අවුරුද්දයි. ඉතින් කථානායකතුමනි, අපි මොකක් හරි එකක එල්ලෙන්නට දඟලනවා. ගිය ආණ්ඩුව ගෙදර යා යුතුමයි. ආණ්ඩුවක් නෙමේ, විහිළුවක්. එය පවතින තනතුරු වලට පවතින කරන ලද තාවකාලික ක්‍රියාදාමයක් බව පැහැදිලි වෙනවා. මොකද මේ පක්ෂයේ සංවිධායකතුමාගේ කතාව ආරම්භ කරින් මේ කතාවෙන්. ඉතින් මම කනගාටු ඒ ගැන කාලේ ගත කරන්න වීම ජිනීවා කෝස්පොන්සර්ඩ් රෙසලූෂන් where Sri Lanka's Ministry of Foreign Affairs voted with the co-sponsors against our own country. Never in the history a country has voted against oneself. මේ එක දෙක අපේ රට දිනාගත් හමුදාවල් සියල්ල පාවා දෙන්න අන්තර්ගත කරා. තුන්වැන්න අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කටයුතු කරන්න එකඟ වුණා. ජනාධිපතිතුමා දන්නේ නැහැ, පාර්ලිමේන්තුව දන්නේ නැහැ. ඒ පිළිබඳ අවසරයක් හරියට නොගෙන ගොස් එහි මූලික ගිවිසුම අත්සන් කරා. දැන් අපිට කතා කරනවා අපි ත්‍රස්තවාදය පරාජය කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රට විජයග්‍රහණය කරාම එක්සත් ජාතීන්ගේ මහලේකම්තුමා ආවා සාකච්ඡා කරා. එතුමා ගිවිසුමක් අත්සන් කළා. එතුමාත් ඒ ගිවිසුමක් අත්සන් කළා නෑ. ඒක අබද්ධ ප්‍රකාශයක් පමණයි, ප්‍රවෘත්ති ප්‍රකාශයක් පමණයි නිකුත් කළ තිබෙන්නේ. ඒ නිසා වැරදි විදියට තමුන්ගේ රටට විරුද්ධව කතා කරන්න එපා. අපි කරන ආර්ථික ප්‍රතිපත්ති ඕන තරම් විවේචනය කරන්න. මම ඉල්ලීමක් කරනවා විරුද්ධ පක්ෂයෙන් අද විශේෂයෙන් අපේ ඊට විදේශ සම්මතව මෙතන ඉන්නවා. අපි විදේශ ජාත්‍යන්තරයේ සමග ගණදෙනු කරනකොට අනිත් ප්‍රධාන රටවල් විදේශ ප්‍රතිපත්තිය ගැන කටයුතු කරන දේශපාලන පාඩමේ අයන්න අපි මොනතරම් පක්ෂාතර මතභේද තිබුණත් ගරු කතානායකතුමනේ ජාත්‍යන්තරව එක මතයක ඉඳලා කටයුතු කිරීම. ඒ අපේ මාතෘභූමිය යහපත් සඳහා. එහෙම තමයි අපේ අසල් වැසි රටවල් කුමන විරෝධයන් ප්‍රතිවිරෝධයන් පාර්ලිමේන්තුවල තිබුණත් කටයුතු කර තිබෙන්නේ. දැන් අපි ගත්ත පියවර ජනාධිපතිතුමාට දෙන ලද ජනවරම, එතුමා කිව්වා ඉන්දියාවේ වගේ මේක බෙදුවා නම් හොඳයි කියලා නොයෙක් කතන්දර කිව්වා. මම එකින් එක ඒවා කියන්නේ නැහැ. මොකද කවුරුත් දන්නවා ඉන්දියාව there were so many princely states that had to be brought together. And that is why it became a union. The basic principle of bringing all these states together became a union. United States of America. Federated. That's why it's a federal state. United States of America. මේ අයන්න ගැන මම යලි යලි පාඩම් කියන්න යන්නේ නැහැ. ඒ නිසා යම් යම් බලතල ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම ඒ අය ඉන්දිරා ගාන්ධි මැතිණිය 70 තමයි සමහර මහරජාලවරුන් වල ප්‍රාන්තවල දිමුණු බලතල පවරාගත්තේ after 25 years 30 years. මම ඒකට මගේ කාලය ගන්න, මට ඉතාම සුළු කාලයක් තිබෙන නිසා මම ඉතාම කැමති බුදුරජාණන් වහන්සේ වැඩම කළ අපේ දේශේ ඒ වැඩම කිරීමෙන් පසු ඇතිවුණු ශිෂ්ටාචාරයේ බලපෑම මිනිස් සමාජය දැවැන්ත වෙනසකට හා අපේ රටේ සංවර්ධනයට මඟ පෙන්වුවා. මම කාලය ගැනීම කෙටි කිරීම සඳහා මගේ කතාව ඉංග්‍රීසි භාෂෙන් කියවනවා. One year ago, last November, the people of Sri Lanka, Asia's oldest democracy, resoundingly expressed their mandate for an online friendly foreign policy of Kalyana Mitra, which is stated in this form. Vistas of prosperity and splendor presented by His Excellency the President, where he got a resounding mandate from the people. As given by His Excellency, Vistas of prosperity and splendor and his vision to achieve the fourfold outcome of a productive citizenry, a contented family, a disciplined and just society, and a prosperous nation. Our commitment to safeguard the mandate of the people and their vision of unitary state of Sri Lanka that enjoys sovereignty, independence, security, territorial integrity, and human rights, democracy and prosperity remains unwavered. It was on this basis that as Foreign Minister representing Sri Lanka, I spoke before the United Nations at Geneva Human Rights Commission this February, Honorable Speaker, and withdrew Sri Lanka's from the co-sponsorship of the Resolution 3011 and thereafter, which had cast upon Sri Lanka an obligation to infringe the sovereignty of the people, violation of the Constitution and the democratic principles of governance, and compel Sri Lanka to turn its back on the very heroes who delivered us from the 30 years of turmoil and strife. I would like to read the small section on which Sri Lanka's government's decision, presided by the President of the Cabinet of Ministers, presented to Parliament prior to leaving for Geneva, where we followed the procedure of democratic governance, not like the co-sponsorship where no one knew. Even His Excellency President at that time, Maithripala Sirisena, has stated that he was not aware of the final text of the document. And I do not want to go into the details thereafter, the bickering and fighting that took place between the Prime Minister's office and the President's office. It is very clear. එමේ වහගෙන වහගෙන මේ මේව වහගෙන ජාතිය පාවා දුන්නු මහා කණගාටු දායක පාවා දීමෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ආග්‍රාමාන්ත මහින්ද රාජපක්ෂ මහගේ රජයට පුළුවන් වුණා ගිය පෙබරවාරි මාසයේ අපි මේ co-sponsored resolution ඉවත් වෙන්න. What I would like to quote is, notwithstanding the withdrawing from the co-sponsorship of this resolution, Sri Lanka remains committed to achieving the goals set by the people of Sri Lanka on accountability and human rights towards sustainable peace and reconciliation. To this end, A, the Government of Sri Lanka declares the commitment to achieve sustainable peace through an inclusive, domestically designed and executed reconciliation and accountability process, including through the appropriate adoption of an existing mechanism in line with the government's policy framework. This would comprise appointment of a commission of inquiry headed by a justice of the Supreme Court in review of the reports previous Sri Lanka commissions of inquiry which investigated alleged violations of human rights and international laws, to assess the status of implementation of their recommendations and to propose deliverable measures to implement them in keeping in line with the Nepal government's policy. Now, the UN Human Rights Commission very clearly knows our stand, our position, and what we are doing. And we are in the process of setting up that commission. B, the government will address other outstanding concerns and introduce institutional reforms where necessary in a manner consistent with Sri Lanka's commitment, including the 2030 Sustainable Development Goals, which we have explained, which I would like to be included in the Hansard. C, Sri Lanka will continue to remain engaged with and seek, as required, the assistance of the UN and its agencies, including the regular human rights mandates, bodies, mechanism in capacity, building and technical assistance, in keeping with the domestic priorities and policies. D, in conjunction with the members of the UN, Sri Lanka will seek to work towards the closure of the resolution. ඉතින් මේක තියාගන්න ඕනි කියලා කතා කරන එක මං හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ව්‍යවස්ථාව ඉදිරියේ දියුරුඳු තිබෙන කිසිවකුගේ යුතුකම හෝ ප්‍රකාශය විය යුතුයි කියලා. ඒ වගකීමෙන් ගැඹුරෙන් අපේ මාතෘභූමිය හා ජනතාව ගැන කටයුතු කරනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා අපේ ගරු මන්ත්‍රීතුමාගේ. Finally, we call upon all stakeholders within the and outside this august body to cooperate with Sri Lanka in this endeavor. Garu Kathanayakathumani, ape janadhipathithumage palana tantraya yatathu uture peduru tunduwe sita deundara tuduwa sandaha siyalu denata covid arabu desadu vechi welawa ekkalle samai salaka thibeni kaatawat wediyen ahawal pradeshata wediyen kiyala kisuwak laba dilla naha. Garu janadhipathithuma arambha kara thibena මේ කෝවිඩ් 19 තුළ අමාරු ආර්ථික හා ජාත්‍යන්තර තත්ත්වය තුළ ඇති කර තිබෙන යම් යම් සංවර්ධන කටයුතු අකන්නව රට පුරා එකලස සලකා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මම මේ විශේෂයෙන් සඳහන් කරේ කලාපියව ප්‍රාදේශිකව අපි බෙදීම් ඇති කරපු කටයුතු කරන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙලා නැහැ. ඒ වගේම මම ඉතාම ගෞරවයෙන් කියනවා ජනාධිපතිතුමාට අග්‍රාමාත්‍යතුමාට අපේ රටේ විශිෂ්ටතම ගෞරවය දිනාගත් උතුරු කරේ දියණියක් අපේ රාජ්‍ය සේවයේ ගෞරවය දිනාගත් චාල්ස් මහත්මිය has been appointed as the governor of the northern province. President has kept full confidence in Mrs. Charles to be appointed. ඉතින් අපිට අර එදා වගේ බොරුවට ඇවිල්ලා චෝදනා කරන්න එපා. ජනාධිපතිතුමා අලුත් ආරම්භයක් ඒ විශිෂ්ට ක්‍රියාමාර්ගයට යෙදිලා තිබෙනවා. ඒද ඒ නිසා මම ඉතුරු කොටස යළිත් කියන්නට කැමැති. මට පුදුම වෙනවා ගරු කතානායකතුමනි, මේ කතාවෙදි මම හියුමන් රයිට්ස් කමිෂන් එක ඉදිරියේ ජනේවා. I quoted from Right Honorable Lord Nespi's statement on the confidential papers of the British government which are available today, and where all these numbers had been refuted by him, factual evidence by British authorities. And we keep on trying to say that our forces have committed this unprecedented, unsubstantiated figures that are being floated against our country. Then we have rejected that. This is a book, Kathanayaka Thumani, Lord Nespi, that has come up with all the papers. Sri Lanka, paradise lost, paradise regained. Mama Belua, me jatika parliamentu, me pustakali, me pota diyanadikala. Me pota nai. Jatika parliamentu, mantri tumalata, මේ රටට කළ අපරාධය පිළිබඳ බොරුව එංගලන්තේ නෙස්පි සාමිවරයා එළිදරව් කරන සත්‍ය පිළිබඳ පොතවත් පුස්තකාලයට ගෙනෙන්න අවධානයක් යොමු වෙලා නැහැ. මේ නිසා අපි අපේ ගරු මන්ත්‍රීතුමාලා විවිධ කතන්දර කියන එක ගැන පුදුම වෙන්න ඕනෙත් නැහැ. මම මේක කිව්වේ මේක වහාම ගුවන්තපෑලෙන් ලංකාවේ පාර්ලිමේන්තුවට ගෙන්වීම ඉතාම වැදගත්. මොකද අපි මෙවැනි තොරතුරු ප්‍රතික්ෂේප කරපු කාලේ ඉවරයි. දැන් සත්‍ය එළිදරව්වෙමින් තියෙනවා. අන්න right to information, Lord Nespi has gone into these details. What the British information channels have transferred to London, to the Home Office, is available. ඒ නිසා ජිනීවායේ බොරුව පතරංගරගෙන ඔබ පසුගිය ආණ්ඩුව හිටපු ආණ්ඩුව ගෙනාපු මේ යෝජනාව පදනම් විරහිතව ගෙනාපු යෝජනාව. දෙක, a country specific resolution is never brought before Geneva. ඒකවත් කියාගන්න මේ තිබුණු ආණ්ඩුවට බැරි වුණා. To reject on country-specific resolution being moved. The mama me to vada again kiyan ne, mage mata vada me pili mande jesta ayada katha karano, man katha ava itaru tika kiyala, avasan karano, Sri Lanka shall continue to work with and cooperate with the United Nations, but only through the avenues empowered by the mandate given to this just and fair democratically elected government. And such that may uphold its fidelity to the people's desire to see a sovereign Sri Lanka, which enshrines democratic values and human rights. Sri Lanka's commitment we keep with the mandate of the people of a sovereign and secure Sri Lanka is instrumental in our commitment to the world as a Kalyana Mitra foreign policy. It is through an underlined and friendly foreign policy of Kalyana Mitra that we have pursued the fight against terrorism through the cooperation with nations across the world. The big nations as well as smaller nations have all supported Sri Lanka. For that we are grateful to so many countries for their continued proscription of the LTTE, whose commitment to violence has not wavered since the end of the war. Therefore, even last week, India renewed its proscription of the LTTE. Through His Excellency's vistas of prosperity and splendor, Sri Lanka has been strengthening friendships with nations across the world. Beginning in November last year, with His Excellency President Gotabaya Rajapaksa's first ever visit, high-level visit abroad, being to India. closely followed by the Prime Minister and then the Foreign Minister. Such a reflection of our drive to continue our close relationship with our neighbours and members of IORA, BIMSTEC and SAARC. Honourable Foreign Minister and the delegation, at the annual informal meeting of the SAARC Council of Ministers participated on the 24th of September. Our relations with the key partners have deepened. For this year, we have witnessed a series of high-level visits, ranging from His Excellency Sergei Lavrov, the Foreign Minister of Russia, and the Foreign Minister of India, whom we met, and the Foreign Minister of China, who came, visited Sri Lanka. Japanese Foreign Minister, Pakistan, Maldives, Luxembourg, and finally, of the list, among others, finally, the United States Secretary of State, who visited us 3 weeks ago. Further to that, dialogue with the nations from all around the world has seen, with discussions being held often with the officials up and down the spectrum, such as the Honorable Dominic Raab and Lord Tak-Arik of the United Kingdom via virtual as well as telecommunication and many other countries. So the embassies are not closed as stated. Embassies are functioning. We are using the available new channels of communication. Even in the Middle East, our embassies are not closed. Embassies are functioning. Our relations with such nations, including the United Kingdom, have been positive.
We have brought 40,000 people back.
Impressive, and issues that arise of the freedoms protected in our democracies. But I am glad that Sri Lanka and all its many friendly nations abroad are deeply committed to ending the wanton violence endemic to terrorism in such lasting peace to all our countries that continue to proscribe the LTTE. This year, having spoken at the 29th commemoration of Vesak, the most sacred day in the Buddhist calendar, with the United Nations General Assembly resolution unanimously declared as the observant day the efforts of the late Honorable Khadra Khanal. Further to that, we continue to interact and hold special discussions with ambassadors, honorable consuls station of all nations in Colombo, constantly pushing, conducted digitally an establishment of embassies and then 2 new embassies that we plan in this year in Spain and Romania. Sri Lanka's foreign policy of Kalyan Mitra, deeply rooted in our history as one of the founding members of the Nanalain movement, whose 65th anniversary we commemorated last month, has continued to play a significant role in multilateral deliberations at the UN, particularly representing the interests of the Global South. The Bandung Conference and successive developments united our countries to end colonialism, opposing foreign intervention, aggression, foreign occupation, domination, and to respect sovereignty and territorial integrity while recognizing the equality of all nations, both large and small. Honorable Speaker, our commitment to our fellow non-aligned nations remains strong, and so too is our commitment to the sovereignty of our friends and through our call for the end of the economic blockade of Cuba, where your government did not have a policy. You all were wavering, avoiding when the vote came. We have restored our position in relation to Iran, in relation to Venezuela and others, in line with Sri Lanka's continued advocacy for the Global South. We have continually raised the issue of the damages of impending and irreversible global climate change and its impact on the ecotopic system. And with the Palestine cause, we have continuously raised the issue, and we continue our obligation and commitment to the Palestinian people. I do not want to recall how the last government behaved. Thing ehema deyak une naha kiyala kiyana ayata thawa monawa kiyannada having chaired the 13th meeting of the parties to the Montreal Protocol, which saw the signing of the Colombo Declaration, I shall highlight later today at the third ministerial meeting of the Small Islands Forum, President raised it as a priority in the National Development Policy Plan during his inaugural speech by the President and at my virtual address at the 44th annual meeting of the ministers of the G77. The imperative that we concertedly seek to address the issue of climate change and fintech green economy to mobilize our collective efforts to secure an environment protection. His Excellency the President, the Honourable Prime Minister, and I raised during the 75th anniversary of the UN, His Excellency's Vistas of Prosperity and Plendour reaffirmed our commitment to achieving all the 18 SDG goals by 2030, which is reflected in the appointment of a working group to study the current status of Sri Lanka's implementation and progress towards achieving the SDGs. The issues of the environmental protection and poverty are extremely interlinked. Though we have made great strides in our fight against poverty, this government remains dedicated to the eradication in all its forms. Sri Lanka's presidential task force in charge of economic revival and poverty eradication operates with the objective of creating a production economy, promoting local industry. The government has granted financial relief to over 6 million families and vulnerable groups and established a COVID-19 healthcare social security fund. As the world progresses towards a sustainable therapeutic solution to the COVID-19, Sri Lanka has tirelessly conversed that all countries have unrestricted access to vital medical resources required to respond to this virus, and that political motives do not impede such access. That would undermine the world's collective commitment to the 2030 Sustainable Development Goal. Sri Lanka government once again would like to thank all the countries who has been helping Sri Lanka in the COVID-19 challenges that we have been attempting to manage. Also, I would like to mention the UK-Sri Lanka Oxford COVID vaccine collaboration. In this context, I recall His Excellency President Gotabaya Rajapaksa called to the international community at the Financing for Development Conference for debt relief and to adopt fiscal policies to mitigate impact of COVID-19. My good friend, Dr. Harsh De Silva mentioned, what are we doing about our debt? It was His Excellency the President who was one of the initial leaders of a nation to raise this issue for debt relief, not only for Sri Lanka, but for most of the countries. As the world reels from the global pandemic awaiting a vaccine, we work to carry out His Excellency President's coordinated efforts to fight the COVID-19 pandemic and to address the immediate concerns of stranded Sri Lankans by organizing and facilitating repatriation of stranded Sri Lankans. We are government organized repatriation flights and charter flights with the collaboration of 67 overseas missions, post and presidential task force, such as the repatriation of Sri Lankan students initially from Wuhan, China. As last week, the government of Sri Lanka has repatriated 46,250 Sri Lankans from 126 countries and territories by the end of last week. To assist such operations, Foreign Ministry has launched online portal to assist Sri Lankan community overseas, in which now sees 64,107 registered. Yet the Foreign Ministry has further ambitions. As the Honourable Prime Minister stated last week, strive towards coordination with the overseas Sri Lankan through creation of a special office dedicated to the international Sri Lankan community. Such an office will be able to capitalize, further enhance the economic breakthrough made in the last years, such as access secured to the lucrative Latin American market. The largest country in Latin America has relaxed Sri Lanka's cinnamon exports into Brazil and shall network, no, I say Brazil. That is the latest that we have achieved. Sri Lankan communities where new outreach previously was not present, such as the skilled labor personnel in Eastern Europe, Middle East, and South Asia. Garu Kathanayaka Thimani, enisa man tawat wedagath deyak kiyanne kemathi anagatha Lankawa wenuwen athikara janadhipathithuma agraha mahathuma daraa thibena. Once such breakthrough can happen in the National Oceanic Affairs Committee submissions under the Law of Sea Convention to the UN for an extended seabed area with high potential for petroleum and other marine resources, which has reached an advanced stage by the professionals of the relevant subject. 9 rounds of negotiations have been successfully completed, and the last meeting with the UN sub-commission was held in 2020, February. Hopefully, negotiations could be concluded with 2 more meetings. This boon and the equitable allocation of resources stemming from the breakthrough shall follow for all Sri Lankan people and make us richer. In the opening a new door in our development in the petroleum sector. Garu Kathanayaka Thimani, I have also come to Parliament before dissolution because and withdrawing the counter-terrorism bill that was brought before Parliament, forcibly one of the draconian legislations that the last government brought. Luckily, all of us went before the committee. It was chaired by Honorable Mayanta Desanayake, who himself in the chair accepted most of the submissions made that this would be a draconian law. We have very much interested in trying, Honorable Speaker also, I think, participate in 1 or 2 sessions of that committee. We have withdrawn that. But we are considering amending some sections of the PTA, and we have started discussions on the subject. I think Api Sri Lanka, Kuda Divaina, Indianu Sagare, Aurudu Ganana, Satavarsha Gananavak in Nisama, Vedagat, Gaman Margeka Pitalatibin, a Prayojanate, Pravesaming, Ganime, Kartaviat, Athikaru Janadi Patituma, Prakashate, Patkaratibin, Madhyasta. Numedunu Videsha Pratipatiha, Kalyan Mitra Ting Hammer, Ratak Samagamakati to Kirime, Pratipati, Sita, Api Anagate, Jaganimate, Parliament, Sahayoga Illa Sitino. Before I conclude my speech, I would like to thank the Foreign Secretary, Professor Kolambage, Honorable State Minister Taraka Bala Surya, who would follow in the evening. Our foreign ministry officials, ambassadors, and the Honorable Consul General and diplomats of all nations and organizations in Sri Lanka for their tireless contribution to upholding the people's desire to see Sri Lanka in a cordant and a prosperous friendship with all nations. Thank you, Honorable Speaker.
Thank you very much.